हे भाग्यवत सूतिलो गुरु समस्तमागे नमस्कार वासुदेवंत पिंगवत ने सभासु सूत्र मूलिक कोटस अभी करलायाम निमा वकट पत करला देवनी अवस्था वकटेय तबला ईलंगट මේ බොහෝ දෙනාට සාමාන්‍ය ජීවිතයේදී ඉටු කරගන්න පුළුවන් යමක් පැහැදිලි කරලා දුන්නොත් වඩා හොඳයි කියන ඉල්ලීම මේ වෙලාවේදී ලැබුණා. එනිසායි අපි දේශනා කරගෙන ආපු සබ්බාසව සූත්‍රය මේ වැඩසටහනේදී එක කොටසක් ඇදියට ඊට අතිරේක වැඩ පිළිවෙලක් හැටියට සාමාන්‍ය ජීවිතයේදී අපි බුදුදහම භාවිතාවට ගන්නේ ඇසුරු කරන්නේ කොහොමද කියන සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේ අර්ථවත් කටයුතු ලේදීම සඳහා අපි කළ යුත්ත කුමක්ද කියලා ටිකක් පැහැදිලි කරලා දීම හොඳ බවයි මතක් කළේ. අපි හැම කෙනෙක්ම බුදුදහම දායාද කොට ගත්තේ පරම්පරාවෙන්. මව්පියන් තුන්වක් දෙනෙක්ගේ බෞද්ධයන් වෙලා හිටි නිසා අපේ දාගම බෞද්ධ වුණා. අපි අම්මලාගේ පැත්ත බැලුවෙන් පස්සේ තාත්තලාගේ ඇත්ත බැලුවාම ඒත් එහෙමයි වෙලා තියෙන්නේ. ඒ දෙමව්පියොත් බෞද්ධ නිසා ඒ දරුවොත් බෞද්ධ වෙලා. එනිසා අපිට හුඟක් වෙලාවට අපේ බෞද්ධකම කියන එක පරම්පරාවෙන් ආපු එකක්. එනිසා බෞද්ධකමට වඩා බෞද්ධ නමක් තමයි අපිට ලැබුණේ. මොකද බෞද්ධකම කියන එක පරම්පරාවට දායාද වෙන එකක් නෙවෙයි. බෞද්ධ බුද්ධ කියලා කියන්නේ අවබෝධය. බෞද්ධයා කියලා කියන්නේ අවබෝධයෙන් යුක්ත කෙනා. අවබෝධයෙන් යුක්ත කෙනා. එනිසා මේ තුනුරුවන් සරණ යන්න ඕන අවබෝධයෙන්මයි. අවබෝධයෙන්මයි මේ තුනුරුවන් සරණ යන්න ඕන. ඒත් අපිට හුඟක් වෙලාවට ඒ අවබෝධයෙන් සරණ යාම සිදු වුණා නම් සිදු වෙන්නේ බොහොම කල් ගත වෙලා. පුංචි කාලේ අපේ වම්මල තාත්තල පන්සල් වලට එක්කන් ගිහිල්ලා බුද්ධ ප්‍රතිමා වහන්සේ ළඟ, චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ මොන පුතේ බුදුහාමුදුරුවෝ කියලා පෙන්නකොට බුදුරජාණන් වහන්සේට වෙන්දා. හාමුදුරුවෝ සරණ ගියේ බුදුහාමුදුරුවෝ පිළිසරණ කරගත්තේ හිමයි. මේ සංකේත දිහා දැකලා බලලා. ඉතින් අවබෝධයෙන් සරණ යනවා කියන එක ඊට වඩා ගැඹුරු කාරණාවක්. හැබැයි අපිට ඒ ආරම්භයේ සිදුවීම එහෙම නොලැබෙන්න බුදුහාමුදුරුවෝ ගැන, ධර්මයේ ගැන, මහා සංඝරුවන ගැන විමසිලිමත් නොවෙන්න ඉඩ තිබුණා. එනිසායේ මෞදමාපියන්ගෙන් ලැබිච්ච ඒ දායාදයක්, ඒ චෛත්‍ය බෝධිය විහාරය ඉදිරියේදී අපේ සිත ඒ පැත්තට නමලා බුද්ධ කියන අවබෝධය දැනුම හෝ අපේ හිතට ඇතුළු කරපු එක දෙමාපියෝ අපි වෙනුවෙන් කරපු ලොකුම සේවය. මොකද මේ ගෞතම ශාසනය, මේ තථාගත ධර්මය ලෝකෙ කිසිම ආගමකට දෙවෙනි වෙන ධර්මයක් නෙවෙයි. සියලුම ආගම් දර්ශන ඉක්මවා යන විශිෂ්ට දර්ශනයක් බුදුදහම තුළ තියෙනවා. එකට එක හේතුවක් තියෙනවා. ලෝකේ තියෙනවා විවිධ ආගම් දර්ශන. ලෝකේ තියෙන හැම ආගමකම හැම දර්ශනයකම විමුක්තියක් තියෙනවා. හැම ආගමක්ම යම් විමුක්තියක් පෙන්වනවා, අවසානයක් පෙන්වනවා. බුදුදහමේ විමුක්තියක් නිවනක් පෙන්වනවා. ඒ ලෝකේ තියෙන අනිත් හැම ආගමක්ම විමුක්තිය පෙන්වන්නේ මරණින් එහා පැත්තේ. පරලොවට දාලා තියෙන විමුක්තිය. බුදුදහමේ විතරයි මේ ලෝකේ පහළ වෙච්ච ආගම් අතරේ, දර්ශන අතරේ බුදුදහම විතරයි නිවන විමුක්තිය මෙලොවට අයිති දෙයක් බව දේශනා කරන්නේ. නිවන කියන්නේ මෙරිලා ලබන එකක් නෙමෙයි. නිවන් දකින්නේ මේ ජීවිතේමයි. අදයි අපිට ඒක පුළුවන් කරන්නේ. දරුණට පස්සේ නෙමෙයි. ඒ නිසා ලෝකේ තියෙන සියලු ආගම් අතරේ බුදුදහම විශිෂ්ට වන්නේ එයි කියලා ඒක කතා කරලා පෙන්වන්න තියෙන හොඳම නිදර්ශනය තමයි මේ. ලෝකේ හැම ආගමක්ම විමුක්තිය නිවන පෙන්වන්නේ මරණින් එහා පැත්තේ. ඒක ඉතින් අපි දන්නේ ලැබෙනවද නැද්ද කියන එක, ඒක විශ්වාසයක් විතරයි. ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. කවුද දන්නේ ඒක ගැන? කාටද ඇතු වෙන්න පුළුවන්? නමුත් බුදුදහමේ යථාර්ථය පෙන්වන්නේ නිවන පෙන්වන්නේ මරණින් එහා පැත්තේ නෙමෙයි, එහා පැත්තේ. බලලා නිහිම එකක් වෙන්නේ නැහැ කියලා වුණ කෙනෙකුට අභියෝගයක් කරන්න පුළුවන්. බුදුදහමේ විමුක්තිය නිවන මෙලොවයි. අද ලැබිය යුත්තක්, අද ලබාගත හැකික්. එනිසා සියලු ආගම් අතර බුදුදහම විශිෂ්ට වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. ඒක විශ්වාසයේ මත පදනම් වෙච්ච එකක් නෙමෙයි. අවබෝධයේ මත පදනම් වෙච්ච එකක්. එනිසා බුදුදහම අපිට උගන්වන්නේ ස්වර්ග ලෝකයකට යන්න, දේව රාජ්‍යයකට යන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් මේ සියලු දේ නැති කරන්න. මේ ලෝකයේ මෙබඳු දැක්මක් හොයාගෙන එන ගමනක් තියෙන ලොකු. මේ ලෝකේ හටගෙන ආභස්ර බක්ම ලෝකයෙන් එන දෙවියන්ගෙන් ආරම්භ වෙන මනුස්ස ප්‍රජාව කෙමෙන් කෙමෙන් විකාශනයට පත් වෙනවා. තෘෂ්ණාව වැඩෙන්න 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 මිනිහා රළු වුණා. ඒ දේවත්වයේ නැතිව ගියා. ප්‍රභාස්වර බව, ආලෝකය අහසින් යන්න පුළුවන් බව නැති වෙලා ගියා, රළු වෙලා ගියා. කෙලෙස් වැඩෙන්න වැඩෙන්න. ලෝකේ තියෙන පරිණාමවාදයේ පියා හැටියට ලෝකෙ සලකන්නේ ඩාවින්. ඇත්තටම පරිණාමවාදයේ ලෝකෙට දේශනා කළේ බුදුහාමුදුරුවෝ. ඩාවින්ගේ පරිණාමවාදයේ මීට අවුරුදු 130 කට එහෙන් නතර වෙලා. දැන් මේ වෙනකොට මිනිස් සමාජයේ දිවි වෙලා සාක්ෂි සාධක හොයාගෙන තියෙනවා අවුරුදු 130 කට එහා තොරතුරු. එදා ඉඳලා මිනිස්සයා මෙහෙමමයි. මිනිස්යාගේ පරිවර්තනයක් නෑ. වඳුරාගෙන් පටන් අරගෙන ඇවිල්ලා වෙනස් වීම කියන එක එක තැනක නතර වෙන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ පරිණාමය දේවත්වයෙන් ආරම්භ කළේ. ඒක විවිධාතට පරිණාමය වෙනවා. අද සමහරු ඒ දේවත්වයේ මනුස්සත්වයට එළ මනුස්සත්වයේ ඊට වඩා පිරිමින් වලට අරගෙන අපි සමහරුන්ට කියන යුඥානන් තිරසනික් කියලා. ඔය මිනිහනම් මල පෙරේතී කියනවා. ඔය මිනිහනම් මිනිසෙක් නෙමෙයි යකෙක් කියලා. අන්න මිනිස් පරිවර්තනය වෙන එක එක අතට. සමහර කෙනෙකුට අපි කියන්නේ මිනිහනම් දෙවියෙක්, මිනිසෙක් නෙමෙයි. අන්න යා නැවත ඊට තැනට පරිවර්තනය වෙන යනවා. සමාජය තුළ වෙනසක් තියෙනවා. එතකොට කොහොම හරි මෙන්න මේ ලෝකය හටගෙන මිනිස්සු තුළ තෘෂ්ණාව වැඩෙන්න වැඩෙන්න මේ සම්පත් බෙදා ගැනීම අරගලයක් හටගන්නවා. ඒ අරගලයේ අවස්ථාවේදී ලෝකයා සම්මත කරගන්නවා අපිට නායකයෙක් ඉන්න ඕන. අපිට වග කියන්න කෙනෙක් ඉන්න ඕන, අපිට නීතියක් තියෙන්න ඕන, පාලකයෙක් ඉන්න ඕන. එදා ඒ අය කල්පනා කරලා සාකච්ඡා කරලා බොහොම ලස්සන සෝභා සම්පන්න මිනිස්සෙක්ව තෝරගන්න ඔබ තමයි අපේ රජුරුව කියලා. ඒ සම්මත කරගත්ත රජුරුවන්ට තමයි මහා සම්මත රජුරුව කියලා කියන්නේ. පළවෙනි රජුරුව මහා සම්මතයෙන් සම්මත කරගත් ඔබ තමයි අපේ රජුරුව. මේ සම්මත මහා සම්මත රජුරුව හරිම ධාර්මිකයි, හොඳින් රට ලෝකේ පාලනය කළා. බොහොම ධාර්මිකව පාලනය කළාට මේ මහා සම්මත රජුරුවන්ට දෙන්න බැරි විසඳුම් දෙන්න බැරි ප්‍රශ්න හතරක් ලෝකේ ආවා. එක තමයි ජාති ජරා ව්‍යාධි මරණය. මේ ඉපදෙනවා, ලෙඩ වෙනවා, දිරනවා, මැරෙනවා. රජුරුවන්ට විසඳුම් නැහැ. මේක ලෝකෙට මහා ප්‍රශ්නයක් වුණා. ඔන්න ලෝකයා හොයන්න ගත්ත, ඇයි මෙහෙම වෙන්නේ, මෙහෙම නොවන තැනක් නැද්ද, මෙහෙම නොවන විදිහක් නැද්ද, බිහිතක් ක්‍රියතක්වත් නැද්ද. ජාති ජරා මරණයට විසඳුම් හොයන්න ගත්ත ලෝකයේ ආගම් දර්ශන දිවි වෙන්නේ ඔතන. මේ හතරට විසඳුම් හොයාගෙන ආවා. තම තමන්ගේ නුවණින් අවබෝධ කරගත් ප්‍රමාණයට ඒ අය ඒ සඳහා පිළියම් හිටුවා. සමහර අය අපි යෝගීන් කියලා කියන්නේ, ඉසිවරු කියලා කියන්නේ. ඒ අය දිරන් නැතුව ලෙඩ වෙන්නේ නැතුව ඉන්න යෝග ක්‍රම, භාවනා ක්‍රම හොයාගත්තා. බෙහෙත් ක්‍රම, මේ ඖෂධ ක්‍රම, ආයුර්වේද ක්‍රම බිහි වෙන්නේ මේ වෙන්නේ. ජරා මරණයට, ජාති ජරා මරණයට උත්තර හොයාගෙන ගිහිල්ලා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් මේ චූරු හොයාගන්නේ. ඊට වඩා එහායි ගියාය කියනවන්නේ. ඊට වඩා දිරීම නැති, ජරාව නැති තැන් ලෝකේ තියෙනවා. ඒ තමයි දිව්‍ය ලෝක. එයි දිව්‍ය ලෝක දකිනවා දියුණු කළ මනසින්. දිව්‍ය ලෝකෙට යන්න මොනවද කරන්න ඕන? අන්න ඒගොල්ලෝ දකිනවා මෙන්න මේවා කරන්න ඕන. මේ යහපත් ක්‍රියාකාරකම් වලින් යුක්තයි. අන්න ඒ අය සුගතිය පෙන්නනවා, සුගතියට දිව්‍ය ලෝකයට මඟ පෙන්නනවා. අන්න ශාස්ත්‍රූර් පහළ වුණා. එතනින් සෑයීමකට පත් වුණේ නේ සමහර අය ඉදිරියට හොයාගෙන ගියා. අන්න ඒගොල්ලෝ දකින්න රූපී බ්‍රහ්ම ලෝක. එහෙ මේ තරම් ජරා මරණ නෑ, දිරි ඉන්නේ, ලෙඩ වෙනේ නෑ, ස්පිරිතාලු නෑ, සූතිකාගාරෙහි නෑ, සොහොම්පල වලෙහි නෑ. ඒ නිසා ඒ අය දකින්න මෙතන තමයි එනම් මේ ප්‍රශ්නේ හොඳ විසඳුම් තියෙන්නේ. අන්න ඒ අය ලෝකෙට ධ්‍යාන භාවනා වඩලා කියනවා මෙන්න යන්න තැන. ඔය ප්‍රශ්නෙට විසඳුම මෙන්න මෙතන තියෙන්නේ කියලා පෙන්වනවා. තවදුරටත් එයින් සෑහීමකට පත්ම වී මනස වඩන අය අරූපී බඹතල දකිනවා. ඉන්න ලෝකෙට කියනවා මෙන්න ඊට වඩා සැප ඇති තැන. මේ ප්‍රශ්නෙට විසඳුම් තියෙන තැන මෙතන. බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙනකොට ආලාර කාලාම උද්දකාරාම පුත්‍රයනි ඒ දක්වා මාර්ග හොයාගෙන තිබුණා. රූපය රූපී ධ්‍යාන දක්වා හිට වඩලා තිබුණා. උන්වහන්සේ ආලාර කාලාම උද්දකාරාම පුත්‍රයනි අය ළඟට ගිහිල්ලා ඕන් ඉගෙන ගත්ත දේ හොයලා බැලුවා. උන්වහන්සේ බලනවා මුඛයේ දක්වා හිට වඩලා බ්‍රහ්ම ලෝකයේ බලනකොට පේනවනේ දැන් උපදින අය ඉන්නවනේ බ්‍රහ්ම ලෝකයේ. දැන් බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා යන අය ඉන්නවනේ. ඉතින් මෙතන ජාති ජරා ජාතියේ තියෙන ඉපදීම තියෙන මරණේ තියෙනවා. ජරා මරණේ තියෙනවනේ මෙතනත්. එහෙනම් මේක විසඳුමක් නෙමෙයි. උන්වහන්සේ යන ආලාර කාලාම බුද්ධකාරාම පුත්තලවත්ත ඇහැර දාලා බුද්ධගයා බෝධි මණ්ඩලයේට බෝධිධම රාජයා සමීපයට උන්වහන්සේ වැඩම කළා. එතනදී උන්වහන්සේ අවබෝධ කරගත්තා පුබ්බියානනුසුතේ සුධම්මේ සුපරණෝය සුධාම. ජාති ජරා මරණයට විසඳුම උන්වහන්සේ හොයාගත්තා. සොයාගෙන ඒ සඳහා විසඳුමයි සද්ධර්මය කියලා කිව්වේ. ඉතින් අපි බුදුරජාණන් වහන්සේව සරණ යන්නේ, අපි බුදුරජාණන් වහන්සේව පිහිට කරගන්නේ ඒ කුමක් සඳහාද කියන කාරණාවයි අපි හුඟක් වෙලාවට අපිට විසඳිලා නැත්තේ. අපි බුදුරජාණන් වහන්සේව පිහිට කරගන්නේ, සරණ කරගන්නේ, ශාස්ත්‍රූවරයා බවට පත් කරගන්නේ මෙන්න මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේන් ගැලවෙන්න. ඉතින් අද දවසේ අපි බුදුරජාණන් වහන්සේ උපයෝගී කරගෙන තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණයෙන් මිදීම සඳහා නෙවෙයි. බුදුදහම අපිට තවත් පුණ්‍ය මාර්ගයක් තුල ජාති ජරා ලබන ජාති ජරා මරණයට උරුමකම් කියන මාවතක් බවට පත් කරගෙන තියෙනවා. උන්වහන්සේ අපට දේශනා කරනවා ජාති දුක විඳින්මින් ජාති දුකම හොයන්න එපා. ජරා දුක විඳින්මින් ජරා දුකම හොයන්න එපා. ව්‍යාධි දුක විඳින්මින් ව්‍යාධි දුකම හොයන්න එපා. මරණ දුක විඳින්මින් මරණ දුක හොයන්න එපා. ඒත් ලෝකේ කරන්නේ මොකද්ද? ජාති දුක විඳින්මින් උපදින දෙයක්ම හොයාගන්න. ජරා දුක විඳින්මින් ජරාවට පත්වෙන දෙයක්ම තමයි ලං කරගන්නේ. ව්‍යාධි දුක විඳින්මින් ලෙඩ වෙන දෙයක්ම තමයි ළඟට ගන්න. මරණ දුක විඳින්මින් මැරෙන දෙයක්ම තමයි ලං කරගන්නේ. හොයාගන්න. නිසා බුදුරජාණන් වහන්සේ අපට මේ කරන දේශනාව අවබෝධ කරගෙන යම් කෙනෙකුට පුළුවන් නම් මට බුදුරජාණන් වහන්සේගේ අවශ්‍යතාවය මෙන්න මේ සඳහාය. වෙන කිසිවක් සඳහා නොව දිව්‍ය ලෝකෙට යන බ්‍රහ්ම ලෝකෙට යන යමක් රැස් කර ගැනීම සඳහා නොව මගේ අවශ්‍යතාවය මෙන්න මේ ජරා මරණයෙන් මිදීම සඳහාය කියන අවබෝධයෙන් තුනුරුවන් සරණ යනවා නම් අනේ එදාට අපට මිදෙන මඟ අපි කතා කරගෙන ආපු සබ්බාසව සූත්‍රයේ දර්ශනයේ නැතුව දැන් එතනමයි අවබෝධ කරගන්න වෙන්නේ. එතනමයි අමාරුවෙන් හරි අහගන්න වෙන්නේ. ඒ අවබෝධයෙන් සරණ යන කෙනාට ඊට එහාට වෙන අවබෝධයක් නැහැ. එතන නැති අවබෝධයක් වෙන තැනකින් ලබන්න පුළුවන් කමක් නැහැ. ඊට මෙහාට අපට ලබන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවා. පුණ්‍ය මාර්ගයේ පිළිබඳව එයාර්ථවත් කරගන්නේ කොහොමද කියන එක. ලෝකෙට පහළ වෙන බුදුවරු කල්ප ගණනාවක් දුක් විඳලා පාරමී ගුණ පුරාගෙන එන්නේ මහා කරුණාවේ. මම ලෝකයාව සසර කතරින් එතර කරවමි කියන මහා පුරුෂ චින්තාවෙන්. ඒ මහා පුරුෂ චින්තාවෙන් ලොවට බුදු වෙන උත්තමයන් වහන්සේලා හැම උදෑසනකම මහා කරුණා සමාපත්තියට සමවදිමින් ලෝකේ දිහා බලනවා. අද කාටද මම පිහිට වෙන්නේ? අද කාවද මම ගලව ගන්නේ? අද කාටද ධර්මය අවබෝධ කරවන්නේ කියලා සුදුසුව සොයා බලනවා. සුදුසු අය සොයා බලලා සුදුසු අය කොහේද ඉන්නේ? ඒ ඉන්න තැන්වලට උන්වහන්සේ හොයාගෙන ගියා. හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේ ආයත පිහිට වුණා. දැන් හැමෝම සසර කතරෙන් එතර කරවන්න පහළ වෙන බුදුවරුන්ටත් හැම උදාසනකම හොයන්න වෙනවා. කවුද පිහිට වෙන්නේ? කාටද පිහිට වෙන්නේ කියලා. ඒ කියන්නේ හැමෝටම පිහිට වෙන්න බෑ බුදුවරුන්ට. බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයේ ලැබුණාට සද්ධර්මයේ තිබුණාට තම තමන් සුදුසුකම් සපයාගෙන නැත්තම් බුදුරජාණන් වහන්සේටත් බෑ ගලවන්න නිදහස් කරන්න. ඒසා සුදුසුකම් ඇති අය හොයාගෙන උන්වහන්සේ ගියා. කොසල් රජුරුව බුදුහාමුදුරුව ළඟමයි හිටියේ. කොසල සංයුත්තේ කියලා උන්වහන්සේ කොසල් රජුරුවන්ට දේශනා කරපු බණ කොච්චර තියෙනවද? නමුත් බැරි වුණා ඒ අවබෝධය ලබන්න කොසල් රජුරුවන්ට. ඉච්චර ළඟ ඉඳලා ඉච්චර බණ අහලා. එනිසා සුදුසුකම් තියෙන අය හොයාගෙන උන්වහන්සේ ගිහිල්ලා පිහිට වුණා. හැබැයි සුදුසුකම් නැති අය ගැන මහා කරුණාව තිබුණා. උන්වහන්සේ බැලුවා මේ ත්‍රිශික්ෂා මාර්ගයෙන් සසර දුක් ගෙවා ගන්න අද සුදුසුකම් නැත්නම් මතු දිනේක හරි මේ අය සුදුස්සෝ වෙන්න ඕන. මතු දිනේක හරි සුදුස්සෝ වෙන්න ඕන. ඒ සුදුසුකම ලබන්න නම් මතු දිනේ කර්මයේ අවබෝධයට එන්න නම් මේ සුදුසුකම් ලබන්න ඕන. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දාන සීල භාවනා කියන ත්‍රිවිද පුණ්‍ය ක්‍රියා මාර්ගයක් දේශනා කරන්නේ. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා මාර්ගයට අනුතුරුව දාන සීල භාවනා කියන ත්‍රිවිද මාර්ගයක් පුණ්‍ය මාර්ගයක් අනුදෙනව දානන්නේ ඒ සඳහායි. සුදුසුසෝ වෙන්න. දානේ සීලේ භාවනාව කියන මේ ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියාව ඔබ සුදුසුක් බවට පත් කරනවා. බුදුරජාණන් වහන්සේලාගේ කරුණා ඇසට කරුණා සමාපත්තියෙන් බලවදාරද්දී ඒ කරුණා ඇසට ලක් වෙන සුදුසුක් බවට පත් වෙනවා. මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෙන් අර්ථවත් වෙනකොට. එතකොට පින් කරනවා කියලා කියන්නේ දන් දෙන එක විතරක් නෙමෙයි. බුද්ධ පූජා තියෙන එක විතරක් නෙමෙයි. පින් කරනවා කියලා කියනකොට දාන සීල භාවනා කියන තුنين පිරෙන්න ඕන. තුන් පුණ්‍ය කර්මයේම සිද්ධ කරනවා නම් සිද්ධ වෙනවා නම් පුණ්‍යපේ ජීවිත අර්ථවත් වීම පරිපූර්ණ වීම අර සුදුසු සම්බවට පත් වීම එතනයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබට මේ ජීවිතයේ නිවන් අවබෝධ කරගන්නට සුදුසුකමක් නැත්නම් ඒ සුදුසුකම ලැබීම සඳහා දාන සීල භාවනා කියන සියලු පුණ්‍ය ක්‍රියාවම පිරිය යුතුයි. හැබැයි මේ සුදුසුකම ඇද්ද නැද්ද කියලා ඔබට තීරණය කරන්න අයිතියක් නෑනේ අපිට අවබෝධ කරගන්න බැරි අය. අපිට ඔය ගැඹුරු දහම වැටහෙන්නේ නෑ. අපිට තේරෙන්නේ නැහැ. අපිට එච්චර දෙයක් තේරුම් ගන්න තරම් නුවණක් නැහැ කියලා අපි හුඟක් දෙනෙක් අපි තනිව තීරණය කරගෙන තියෙනවා. ඔබ අහලා තියෙනවද චුල්ලපන්තක හාමුදුරුව ගැන? චුල්ලපන්තක හාමුදුරුවන්ට හතරපද ගාථාවක් පාඩම් කරගන්න බැරුණා මාස හතරක් ගිහිල්ලා. මාස හතරක් අටපාඩම් කරලත් හතරපදේ පාඩම් කරගන්න බැරි වුණා. තමන්ගේ සහෝදරයා මහාපන්තක හාමුදුරුවෝ තියන්නේ කළා මෙයා නම් මෝඩේ. මේ ශාසනයට වැඩක් නෑ මේ වගේ අය. ඊට හොඳයි ගෙදර ගිහිල්ලා ගෝතන බතක් කරගෙන ධනක් පිනක් කරගෙන ජීවත් වෙන එක කියලා ගෙදර යන්න නියම කළා. දැන් ඔබටත් ඔය අත්දැකීම ලැබුණා නම් හතරපද ගාථාවක් පාඩම් කරගන්න බෑ මල් පූජා කරන ගාථාව පාඩම් කරගන්න කොච්චර අමාරුද. ඉතින් අපි කොහොමද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ කියලා පසුබසින්න පුළුවන්. හැබැයි එහෙම හිටිය චුල්ලපන්තක හාමුදුරු නිවැරදි මඟ පෙන්වීම ලැබෙනකොටම සිව් පිළිසිඳියාපත් ඍදි බල සහිත මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. කොහොමද චොල්ලපන්තක හාමුදුරුවන්ගේ ඒ නුවණ ලබා ගත්තේ? කවුරු හරි හිතුණා නම් චොල්ලපන්තක හාමුදුරු මෝඩයෙක් කියලා. අයියා කියපු විදිහට ගෙදර ගියා නම් අපට සිව් පිළිසිඳියාපත් මහරහතන් වහන්සේ කෙනෙක් නැති වෙනවා. අද සමහර වෙලාවට ඔබ ඉන්න වෙන්න පුළුවන් ඒ චුල්ලපන්ත හාමුදුරුවන්ගේ මුල් අවදිය වගේ. තේරෙන්නේ තේරුම් ගන්න බෑ වටහා ගන්න බෑ කියන තැනක. නමුත් චුල්ලපන්ත හාමුදුරුවන්ගේ ශක්තිය සැඟවිලා තිබුණා. ඉතින් ඔබෙත් ඒ ශක්තිය සැඟවිලා ඇති. එනිසා නැහැ කියලා එහෙම පසුබසින්න එපා. එකමතු කරගන්න ක්‍රම අපි උත්සාහවත් වෙන්න ඕන. ඒව හොයන්න ඕන. ධර්මයේ හැප්පිලා එය අහලා ශ්‍රවණය කරලමයි සාකච්ඡා කරලමයි අපි ළඟ ඒ ශක්තිය ඇද්ද නැද්ද කියලා මනින්න වෙන්නේ. අපි දැනට තියෙන දන්නවද නොදන්නවද කියන කාරණාවනේ මම මුලින් පැහැදිලි කරන සබ්බවස සූත්‍රය ගැන කියද්දී මේ දන්නවා කියන කාරණාව එන්නේ අපි ඉගෙනගත්ත විභාග අනුව නෙමේ, පාඩම් කළ සූත්‍ර ගණන අනුව නෙමේ, දරු පිටකය පිළිබඳව ඇති කරගත් හසල අවබෝධය අනුව නෙවෙයි. මෙනෙහි කළ යුතු දේ දන්නවද නැත්නම් එපමණකින් සුතවත් ඒක ඇති. ඒකට ඒ නිසා චුල්ලපන්ත කහාමුදුරන්ට එහෙම වුණා නම් අපිට මේ අවබෝධය ලබන්න බෑ කියලා හිතන්න බෑ. අපි ඊට වඩා නුවණක් තියෙනවා. ඊළඟට සමහර වෙලාවට හරිත මඟ පෙන්වීමක් නැතිකම නිසා වෙන්න පුළුවන්. ස්වර්ණකාර හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන් විසින්සේ සරියුත් හාමුදුරු කියන්නේ මහා ප්‍රඥාවන්තයින් අතර අගතනතුරු ලැබූ උත්තමයන් වහන්සේ. උන්වහන්සේගේ ශිෂ්‍යයාට උන්වහන්සේට බැරි වුණා සුදුසු කමඨහන දෙන්න. උන්වහන්සේ දෙතිස් කුණප කමඨහන දුන්නේ. මේ හාමුදුරුවන්ට අස්බේ වෙලෙන්නේ නැහැ. නැවත නැවත කමඨහන කියලා දීලා දෙරිතැන බුදුරජාණන් වහන්සේ ළඟට එක්කගෙන ගියා. බුදුරජාණන් වහන්සේ බැලුවා ස්වර්ණකාර හාමුදුරුවන්ට ඇයි මොකද්ද දුන්නු කමටහන් මොකද්ද ඒකට බැරි වෙන්න හේතුව? උන්වහන්සේ දැක්ක ස්වර්ණකාර හාමුදුරුව ඉස්සර බොහෝම ආත්මභාව ගණනක් රත්තරන් වැඩ කළ කෙනෙක්. ලස්සන දේ සුන්දර දේ දැකලා පුරුදු කෙනෙක්, මේ අසුබේ පුරුදු කරපු කෙනෙක් නෙවෙයි. එනිසා බුදුරජාණන් වහන්සේ රත්තරන් මලක් මවලා දුන්නා. එවැත්නි මේක දිහා බලාගෙන ඉන්න කියලා. දැන් ස්වර්ණකාර හාමුදුරුවන්ට හරි සතුටුයි. ජීවිතේම ගාක් කලක් සසර බොහෝ කාලයක් පුරුදු කරපු දේ ලස්සන රත්තරන් මලක් හම්බෙලා හොඳ වැඩ දාපු. කිසිම වැඩයක් කියන දෙයක් නැහැ. හොඳ ලස්සනට බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ හාමුදුරුවන් හිත හොඳට ඒක පිටිහිටනකන් ඉඳලා අදිස්ත්‍රාණ කළා මේ මල වෙනස් වෙන්න. දුර්වර වෙන්න ගත්තා. ලස්සනට තිබිච්ච මල ටිකෙන් ටික ටිකෙන් ටික දුර්වර්ණ වෙලා අවලස්සන වෙලා ගියා. දිරාපත් වුණා. සම්මතයම දුරුබෙලුවානේ මේ ලස්සනට තිබිච්ච දේ මොකද වුනේ? මේ ලස්සන මලට මොකද වුනේ? උන්වහන්සේ ගැන හිතනකොටම පැහැදිලි වුණා. කනේ නිරූපාදී ස්කන්ධ ටිකත් ඔය වගේම නේද? ඒ වගේම දිරනව නේද? මැලවෙනව නේද? මේ පොළොවට පස්සෙල යනව නේද? අනුන්වහන්සේ කය ගැන, රූපේ ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංකාර, විඥාන, පංච උපාදානස්කන්ධ දුක ගැන මෙනෙහි කරන්න ගත්තා. ඇසූ ධර්මයේ සිහි වුණා. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් වුණා. චිල්ලපන්තක හාමුදුරුවන්ට වේදි කඩක් දුන්නා. එවත් නේර අවුවට ගිහිල්ලා මේක පිළිමදින්න. එක අතක් උඩ තියාගෙන අනිත් අතින් රජෝහරණං දුහුවිලි පිසදමින් දුහුවිලි පිසදමමි කියලා රජෝහරණං රජෝහරණං කියලා පිළිමදින්න. දැන් මේ චිල්ලපන්තක හාමුදුරුව මේ සුදු වේදි කඩ රජෝහරණං දුහුවිලිවත් කරමි දුහුවිලිවත් කරමි කියලා පිළිමදිනවා. අවුවේ ඉන්නකොට ටික 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 දැන් නාඩිය දාලා අර සුදුරු වෙදිකඩ පිරිමදින්න පිරිවදින්න දුර්වර්ණ වෙන්න ගත්තා. මහ කිලුටු වෙදිකඩක් වුණා. උන්වහන්සේ බලන මොකද මේ වුනේ? මේ ලස්සනට දීච්ච සුදුරු වෙදිකඩ කොහොමද කිලුටු වුනේ? කවුද කිලුටු කළේ? අනේ මේ අත ස්පර්ශ වෙච්ච නිසා නේද මේක කිලුටු වුනේ? මේ අතේ මේ කය ස්පර්ශ වෙච්ච නිසා නේද මේ වටිනා දේ කිලුටු වුනේ? එනම් මේ කය කියන්නේ අසුබ තැනක් නේද? අසාර තැනක් නේද? දුකද පිළිකුල් තැනක් නේද? අනුන්වහන්සේගේ අවධානය කයට යොමු වුණා. කය දිහා බලාගෙන යනකොට උන්වහන්සේට පුළුවන් වුණා රූපාදී ස්කන්ධයන් හඳුනාගෙන මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්න. එනිසා අපට මේ යමක් කියනකොට දැනෙනවා තේරෙනවාද නොතේරෙනවාද කියන කාරණාව මත අපට නිවන් දකින්න පුළුවන්ද බැරිද කියන තීරණය ගන්න එපා. නිවන් දකින්න පුළුවන්. පුළුවන් ඇති නිසාමයි අපි මේ ශාසනයක් පතාගෙන කල්ප ගානක් ආපු අය. මේ ගෞතම ශාසනය නිවන් දකින්න අපේක්ෂා කරන්නේ. ඒ නිසාමයි අපි මේ සසරේ පුරව ඒ කුසල බලයෙන්මයි මේ ගෞතම ශාසනයක් ඇති කාලෙක උපන්නේ. බෞද්ධයෙක් වෙලා උපන්නේ. මනුෂ්‍යාත්ම භාවයක උපන්නේ. මේ අංග විකල නොවේ, මන්ද බුද්ධික නොවේ උපන්නේ. අෂ්ට දුෂ්ටක්ෂණ වලින් මිදලා ආවේ ඒ පුණ්‍ය බලය නිසා. ඒ නිසා ඔබට හැම කෙනෙකුට මේ ශක්තිය තියෙනවා. ඒ නිසා තමන් පිළිබඳව අඩු තක්සේරුවක් ඇති කරගන්න එපා. මට තේරෙන්නේ නැහැ මට දෙයක් කියලා. ඒ නිසා මේ විශ්වාසය බොඳ කරගෙන අපිට නිවන් දකින්න බැහැ. ඉතින් පරලෝවත් සුගතියවත් හදාගන්න ඕන මොකක් හරි දැනක් පිනක් කරගෙන කියලා මේ ශාසනය තුළ අන්ධවිශ්වාසයන් තුළට කටයුතු කරන්න බැසගන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තැනක් මේ පින්වත් මේ නිමතක් කළා. ආරාම රුක්ඛ චෛත්‍යානි මනුස්සා භයතජිත. බියටපත් වෙච්ච අය ආරාම රුක් දස් චෛත්‍ය මේවා වැඳුම් පිදුම් කරන බව එබා බුදුරජාණන් වහන්සේ මුලින්ම අවබෝධ කරගෙන තිබුණා. එනිසා උන්වහන්සේ ඒ සඳහා සුදුසු සද්ධර්මයක් ලෝකෙට දේශනා කළා. හැබැයි උන්වහන්සේ මේවා ප්‍රතික්ෂේප කරන්න ගියේ බියටපත් වෙච්ච මිනිස්සු මේවා ඇසුරු කරන බව ඇත්ත. උන්වහන්සේ ඒවට අර්ථයක් සැපෙව්වා. කේශ ධාතු උන්වහන්සේ පූජනීය වස්තුවක් හැටියට පළමු කොට දෙන්නේ ගිහිගෙදරින් ආපු දවසින්. අදත් බඹලව සිළු මිනිසෙයි එදා සිද්ධාර්ථ කුමාරයා කැපූ කෙස් කලඹ තැන්පත් කළ චෛත්‍ය බඹලවට ගිය කෙනෙකුට දකින්න වඳින්න පුළුවන්. ඒ ඉක්මනට ධ්‍යාන වඩන්න. ඊළඟට තව දිසාවෙත් තියෙනවා එහෙම සෑයක්. ඊළඟට බුදු වෙච්ච මොහොතේම තපස්සු බල්ලුකට දුන්නා කේස ධාතු මිට. දැන් වඳින්න පුදන්න වස්තුවක් ඉල්ලපු වෙලාව හිස පිරිමැදලා දුන්න මෙන්න වඳිනකොට. දැන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වන්දනා නමස්කාර කරන්න ශාරීරික ධාතු පැනවීම උද්දත්තයට පත් වෙච්ච මුල් අවස්ථාවෙම සත්සති ගෙවෙනකොටම සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට අපිට හමු වෙන්නේ සවැත් නුවර ජේතවනාරාමයේදී භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සමග පිටට වැඩම කළ අවස්ථාවල උන්වහන්සේව දකින්නේ නැසද ඇතියා. උන්වහන්සේව දැක ගන්න විදිහක් නැතුව උන්වහන්සේට පුදන්න ගෙනා දී පසෙක විසි කරලා හකදමල දෝමනස්සාගතව යන අසතුටින් යන පිරිස දැක්ක ආනන්ද හාමුදුරුවෝ සඳහා පිළියමක් උන්වහන්සේගෙන් ඉල්ලියෝ. එහිදී උන්වහන්සේ ත්‍රිවිධ චෛත්‍ය පිළිබඳව අදහස් පහළ කරමින් පාරිභෝගික චෛත්‍ය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වැඩුම් පිදුම් කරන්නට සුදුසු බව දේශනා කරමින් සරි මුගලන් හිමියන් ලවා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ලවා බුද්ධගයාවේ බෝධීන් වූ ඵලගෙන්වාගෙන ආනන්ද හාමුදුරුවන්ගේ මඟ පෙන්වීම යටතේ රෝපණය කළ බෝධියයි අදත් සවැත් නුවරට යන ආනන්ද බෝධිය කියලා දකින්න. උන්වහන්සේ නැවත වතාවක් ගිහි සමවත්වයෙන් වැඩ ඉඳලා ඒ පාරිභෝගික චෛත්‍යයක් බවට පත් කළා. එයා අදද වැඩම පිළිවෙල කරන ස්ථානයක්. ඊළඟට උද්දේශික කියලා කියන්නේ උදෙසා. උදෙසා වඳිනවා කියන තැනට ප්‍රතිමාවක් අවශ්‍ය නැහැ. ප්‍රතිමාවක් ඇතත් නැතත් වඳින්න පුළුවන් තැන උද්දේශික කියලා කියන්නේ. ඔබට දැන් පුළුවන් මෙතන සුදු රෙදි කඩක් කියලා මලක් පහනක් තියලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්න. ඒ සඳහා අවශ්‍ය කරන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඔබට තියෙන අවබෝධය. ඔබට පුළුවන්කම තියෙන්න ඕන බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෙන්න මේ වගේ වෙන පිළිවෙත්. සූර බුදුරජාණන් වහන්සේ කියන්නේ 18 රියන් 88 රියන් කියලා තොරණක් වගේ රැසිහිදි විහිදි ගියා කියන කතාව නෙමේ, ඒ අවබෝධය නෙමේ. උන්වහන්සේ පිළිබඳව සැබෑ අවබෝධයේ සිහියට නගා ගන්න පුළුවන් නම් අනේ උන්වහන්සේ උදෙසාය මගේ මේ පූජාව කියලා මේ ඕනම තැනක ඔබට බුද්ධ පූජාව පවත්වන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ සුදුසුකම නැති අයට බුදුරජාණන් වහන්සේ සිහි කරගන්න යම් තැනක් තියෙනවා. අන්න ඒ සඳහා තමයි බුද්ධ ප්‍රතිමා නිර්මාණය වෙන්නේ. මනෝමයෙන් සිහියෙන් අනේ මගේ බුදුහාමුදුරුවෝ කියන දර්ශනයක් හිතට නගා ගන්න බැරි අයටයි ප්‍රතිමා වහන්සේලා නිර්මාණය වෙන්නේ සංකේත හැටියට. ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ ළඟ අපිට බුදුරජාණන් වහන්සේවම ලැබෙනවා. ඉතින් ඒ ප්‍රතිමාව ළඟදීත් අපි දක්ෂ වුණොත් ඒ පෙනෙන ස්වરૂපය තුළ මෙන්න මේ ಗುಣ තිබුණා නේද කියලා ඒ ගුණයම මතු කරගන්න, ගුණයම ඉස්මතු කරගන්න අන්නේ ගුණ උදෙසා කරන වන්දනාවයි පූජාවයි බුද්ධ පූජාව වෙන්නේ. ඒ නිසා අපිත් අර බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළ බියටපත් වූවන්ගේ තැනට නොඇටි මේ කරන දේ හරි නිවන් දකින්න අදහසක් නැත්නම් ඒක කල් දානවා නම් ඒක ඉතින් අපිට කරන්න දෙයක් නෑ. එහෙම කල් දානවා නම් ඊළඟට කරන්න තියෙන ටික ඒ සුදුසුකම ලැබීම සඳහා කරන්න තියෙන ඒවත් පිළිවෙත් ටික දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ටික අර්ථවත්ව කෙරෙන විදිහකට ලෞතුරා ගුණේ මතුවට මතකයට ගන්න පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේව මතකයට ගන්නවා කියන එක නිකන් ලේසියෙන් කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒ සඳහා අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව වෙලා තියෙනවා, බලලා තියෙනවා. අපි ටිකක් නිදර්ශනයක් හැටියට ටිකක් අරගෙන බලමු. ඔන්න අපි බුදුරජාණන් වහන්සේව හොයාගන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේව හඳුන්වන ගුණස්කන්ධ නමයක් තියෙනවා. ගුණ නමයක් නෙමෙයි, ගුණ කඳු නමයක්. මේක ගුණයක් විස්තර කරලා බැලුවොත් මහා ගොඩක්. ඔබ දැකලා ඇති පූජාවලිය කියන පොත. පූජාවලිය කියන පොත ලියන්නේ අරහන් ගුණය ගැන. ඒ මහා විශාල පොත ලියපු උන්වහන්සේ අවසන් කරන්නේ අරහන් කියන බුදු ගුණේ මහසાગරේ නම් මේ දෑතට ගත්ත දූතකට ගත්ත දියමිටක් කිය මේ පොතෙන් විස්තර කළේ. ඒ තරම් මහා විශාල ගුණයක් අරහන් කියන වචනේ තුල ඇහැදිලි වෙනවා. අපි තේරුම් ගත්තොත් මෙහිම අරහන් කියන වචනේ තේරුම තමයි සුදුස්සා කියන එක. සුදුස්සා අරහන් කියන වචනේ තේරුම සුදුස්සා. මොකක්කටද සුදුසු? මොකකටද උන්වහන්සේ සුදුසු? සියලු දෙනාගේම ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් ලබන්න සුදුසු. ඉතින් අනුන් කවුරු හරි දෙනවා නම් අපි ගන්න සුදුසු නැද්ද? අනුන් දෙන දේ බාර ගන්න සුදුසුකම අපිට නැද්ද? දෙනවා නම් අපිට දෙයකින් අල්ලලා ගන්න පුළුවන්. හැබැයි මෙතන සුදුසුකම කියන්නේ අනුන් දෙන දේ බාර ගන්න පුළුවන් බවම නෙමෙයි. අනුන් යමක් දෙන්නේ මොනවා හරි අරමුණක් ඇති කරගෙන. ලෞකික අපේක්ෂාවක් වෙන්න පුළුවන්, ලෝකෝත්තර අපේක්ෂාවක් වෙන්න පුළුවන්. ලෞකික අපේක්ෂාවක් වෙන්න පුළුවන්, ලෝකෝත්තර අපේක්ෂාවක් වෙන්න පුළුවන්. බුදුබව පසේ බුදුබව මහරහත් පදවිය අග්‍ර ශ්‍රාවක සූ මහ ශ්‍රාවක බෝධි ප්‍රාර්ථනා කරගෙන වෙන්න පුළුවන්. බුදු කෙනෙකුගේ අම්මා තාත්තා වෙන්න, බිරිඳ වෙන්න, පුතා වෙන්න ප්‍රාර්ථනා කරගෙන වෙන්න පුළුවන්. ප්‍රස්නායක තනතුර ප්‍රාර්ථනා කරගෙන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බ්‍රහ්මත්වයේ, සක්‍රත්වයේ, දේවත්වයේ ලබන්න, සක්විති රජ වෙලා උපදින්න දෙවියෙක් වෙලා, මිනිස්සෙක් වෙලා, බ්‍රහ්මීෙක් වෙලා උපදින්න, රජෙක් වෙලා උපදින්න වෙන්න පුළුවන්. මෙන්න මේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවල් දෙන කෙනා විශ්ත කරලා දෙන්න පුළුවන් හැකියාව ශක්තිය කාටද තියෙන්නේ? අන්න එවනු කෙනා සුදුසුයි සියලු දෙනාගේම පුද පූජා උපහාර ලබන්නේ. දැන් වෙන්න ඔය හැකියාව මේ ලෝකේ වෙන කෙනෙකුට නෑ, බුදුරජාණන් වහන්සේට තරම්. එහෙම කිව්වට බෑ. අපි හොයන්න ඕන ඇත්තටම නැද්ද එහෙම එකක්? බුදුරජාණන් වහන්සේම නම් ඒ සුදුසුකම ලැබුවේ කොහොමද? රජ පරපුරෙන් ලැබුණු දායාදයක්. එහෙම නැත්නම් කුසල් රජුරු හරි අජාසත් රජුරු හරි දුන්නු නම්බු නාමයක්ද මේක? නෑ. උන්වහන්සේ කොහොමද මේ සුදුසු ස්වභාවයට පත් වුනේ? සංසාර චක්‍රය නතර කළ නිසා. සසර ගමන නතර කළ නිසා. සසර ගමන උන්වහන්සේ කොහොමද නතර කළේ? කෙලෙසුන් කෙරෙන් මිදුණු නිසා, රහසින්වත් කවුණු කළ නිසා. එනනම් උන්වහන්සේ සුදුසුකම ලබන්නේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ නිසා, රහසින්වත් පව් නොකළ නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ අරහන්ද කියලා බලන්න මොනවද කරන්න ඕන? අරහන් 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 කිව්වට බුදු ගුණේ අවබෝධ වෙනවද? බුදුහාමුදුරන්ගේ අරහන් ගුණේ අවබෝධ වෙනවද? නෑ. ඒ භාග්‍යතුන් වහන්සේ අරහන් නම් වනසේක, ඒ භාග්‍යතුන් වහන්සේ අරහන් නම් වනසේක කියලා හිත හිතා හිටියට අරහන් ගුණේ අවබෝධ වෙනවද? එහෙනම් අරහන් ගුණේ අවබෝධ වෙන්න නම් මොකද කරන්න ඕන? මොකද කරන්න ඕන? මොකද්ද පුරන්න ඕන ප්‍රතිපත්තිය? නෑ. අපි හොයන්න ඕන කෙලෙස් කියන්නේ මොනවද, පව් කියන්නේ මොනවද හඳුන ගන්න ඕන. හඳුනගෙන බලන්න ඕන බුදු හිතේ කෙලෙස් පහළ වෙලා නැද්ද. බුදුහාමුදුරන්ගේ ඒ ජීවිත කාලය තුල පවක් කරලා නැද්ද? ඔන්න බුදු සිරිත විමර්ශනය කරලා බැලුවොත් අපිට හම්බ වෙනවනේ බුදුහාමුදුරුව කවදාවත් කෙලෙසිලා නැහැ, කිලුටු වෙලා නැහැ. කවදාවත් උන්වහන්සේගේ ජීවිතේ පුරා පාපයේ කියන දේ සිද්ධ වෙලා නැහැ කියන එක අපිට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් වෙනවා. අපි හරි තැනකින් පටන් ගත්තා. කොහොමද අපි පටන් ගන්නෙ, කොහොමද අපි හොයන්නේ? දැන් ඔබ හිතන්න, ඔබට නිර්පරාදේ නිවරදේ බරපතල චෝදනාවකට ලක් වෙන්න වෙනවා. ත්‍රී දූෂණ චෝදනාවක් වෙන්න පුළුවන්, මිනීමරුම් චෝදනාවක් වෙන්න පුළුවන්. එබඳු බරපතල චෝදනාවක් ඔබට ලැබුණොත් සමාජයෙන්, ඔබ මොහොතකට හිතන්න ඔබේ හිත ඒ වෙලාවේදී මොන වගේ ස්වභාවයකට පත් වේවිද? ඒ චෝදනාව කළා එක්ක කොච්චර වෛරයක් ඇති වේද? ඒ සමග කොච්චර ගැටුමක් හදාගනිවිද? කොච්චර කලකිරීමක් ඇති වේද? කොච්චර ලැජ්ජාවක් ඇති වේද? ඒකට දක්වන යන ප්‍රතික්‍රියාවන් මොනවද කියලා බලන්න. දැන් ලෝකෙටත් එක්ක සසඳන්න, ලෝකේ අනිත් අයට ඒ චෝදනාව ආවොත් ඒත් එහෙමයි. දැන් බලන්න බුදු සසුන දිහා. බුදුරජාණන් වහන්සේටත් ඔය ටික ওই විදිහටම ආවක්. උන්වහන්සේ කලබල වුණාද? කිලුටු වුණාද? ඒකට ප්‍රතික්‍රියා දක්වන්න ගියාද කියලා බලන්න. ආනන්ද හැමදුරුණා හරි කලබල වුණා. ආනන්ද හැමදුරු කලබල වුණා. සුන්දරිකාව මරලා අරමල් ගොඩේ ගහලා තියුණු වෙලාවේ බුදුහාමුදුරුවනි අපි යන් මේ සවැත් නුවරින් පාරට බහින්න බෑ, මිනිස්සු බනිනවා, දානි ටිකක් බෙදන්නේ නෑ, මිනිස්සු විවේචනය කරනවා. අපි සවැත් නුවර අතහැරලා යන් බුදුහාමුදුරුවනි. බුදුහාමුදුරුවනි හොඳයි, ආනන්ද වෙන නුවරකට ගිය හිදිත් එහෙම වුණා. ස්වාමීනි අපි වෙනත් දිහාවකට යන්. ආනන්ද හිදිත් එහෙම වුණා. ස්වාමීනි මේ සවැත් මේ ඉන්දියාව මහ විශාලයි, අපි වෙනත් ප්‍රදේශයක්. ආනන්ද හිමි යන්න ගියොත් මේ ඉන්දියාව නෙමේ මේ විශ්වයත් අපිට ඉඩ මදි වේවි. දැන් ආනන්ද ඉවසන්න. අර බුදුරජාණන් වහන්සේගේ බුදුම කමලින් පිට වුණු වචන අපට කියවෙනවා බුදු සිරිතේ. දැන් බලන්න, මම නම් කොහොමද, ලෝකේ නම් කොහොමද, බුදුහාමුදුරුවෝ නම් කොහොමද? මුළු ලෝකෙම කිලුට වෙන තැන, කෙලසෙන තැන, ඒකට ප්‍රතික්‍රියා දක්වන්න ගිහිල්ලා නොඑක් පාප කර්ම වලට වැටෙන තැන බුදුරජාණන් වහන්සේ කුමක්ද කරලා තියෙන්නේ? එහෙනම් උන්වහන්සේ කිලුටු වෙලාද? හිත කෙලසගෙනද? නෑ. එහෙනම් මගේ බුදුරජාණන් වහන්සේ කාන්තෙන් අරහ. ඊළඟට බලන්න ඕන උන්වහන්සේට ඒ වගේම කීර්ති ප්‍රශංසා ලැබුණා. දැන් ඔබට මට ඒ වගේම ලෝකෙන් කීර්ති ප්‍රශංසා නම්බුනාම ලැබෙන්න ගත්තොත් බලන්න ඔබේ මනස මොනතරම් උද්ධාමයට පත් වේවිද කියලා. සමහර වෙලාවට කොච්චර උඩඟු වේවිද, මානෙට පත් වේවිද කියලා. හේත් බුදුරජාණන් වහන්සේ ඒවා ඉදිරියේ වෙනසකට පත් වෙලා තියෙනවද කියලා බලන්න. මොන කෙලෙසිලද්ද කියලා බල, කෙලෙස් පහළ වෙලා ඉඳි කියලා බලන්න තියෙන පරිශනේ. කිලුට වෙච්ච බවක් හම්බ වෙන්නේ නැහැ. මේ වගේම වස්සමයක් වීරංජාවේ වස්සසන්න උනේ. වීරංජ බමුණ වස්ස ආරාධනා කළා, වැඩම වාගත්තා. කර්මාසයෙන් අමතක කළා. අස්වැයෙන් දෙන හාලෙන් පිසූ බතක් තමයි වළඳන්න උනේ. උන්වහන්සේ එහෙම වුණා. අපිට එහෙම වුණා නම් ඔබ හිතන්න, ඔබට රජවරු සිටුවරු නොයෙක්ය රාජ භෝජන සම්පත් ගෙනල්ලා දෙද්දි කවුරු හරි ගෙනල්ලා බොයාට ගමකට ගෙනිහිල්ලා කන්න ටිකක් නැතුව බොහොම දුෂ්කර තැනක ඉර කරලා තිබුණු නතර කරලා තිබුණා. ඔබ මොකද කරන්නේ? අපි මොකටද මේ දුක් විඳ විඳ ඉන්නේ? අච්චර රජවරු සිටවරු හිටින්දි ඒ අය රාජ භෝජන ලැබෙද්දී අපි මොකටද මේ අස්වෙන්ට දෙන හාලේ බත් කන්නේ? අපි අයින් යන්න මේ වසෙන් වැඩකුත් නැහැ කියලා වසත් විඳගෙන යන එක යනවමයි. නමුත් බුදුරජාණන් වහන්සේ ගියාද එහෙම? එහෙනම් ඔබ නම් මම නම් ලෝකේ නම් මෙහෙමයි හිතන්නේ. ඒත් බුදුරජාණන් වහන්සේ මේ කළා නෑ, කිලුට වෙලා නෑ. ඔය උන්වහන්සේ දා එහෙම දුෂ්කර බොහොම දුෂ්කර අවධියක් ගත කළා. සවැත් නුවරට ආවට පස්සේ ආරංචි වෙලා එහෙ දායකයෝ හරියට සංග්‍රහ කරාලු. අනේ අපේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ මාන මාසයක්ම හරියට දානෙ නැතුවනේ ආවේ කියලා බොහොම ප්‍රණීත ප්‍රණීත දේ ගෙනල්ලා වලින් සංග්‍රහ කරාලු. ඔය හාමුදුරුවෝ වෙන වෙලාවේ පස්සෙන් ආපු අහිංසක මිනිස්සෙක් ඉඳලා ඔය ප්‍රණීත ආහාර පාන කාල ඒ මනුස්සයා බොහොම උඩඟු වෙලා මේ ආහාරයෙන් මත් වෙලා කලබල කරන්න ගත්තලු. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මගේ පුත්‍රයෝ අර දුෂ්කර තැනදී කලබල කරන්නේ දැන් මේ රාජ භෝජන ප්‍රණීත දේ ලැබෙන තැන එක සිටින් උන්වහන්සේලා වළඳනවා කියන ලබනවා. ඉතින් අන්න මේ බඳු තැන්වල පරීක්ෂණ කරලා බැලුවම අපට වෙනවනේ අපේ හිතනම් කිලුට වෙන තැනක උන්වහන්සේ හිත කිලුට වෙලා නැහැ. ඔය වගේ බුදු පිරිත සිසාරාම බලන්න හිත කිලුට වෙච්ච තැනක් තියනවාද කියලා හම්බ වෙන්නේ නැහැ. ගුණයක්මයි හම්බ වෙන්නේ. එදා බලන්න බෝධි මූලයේ ඉඳලා බෝධි මූලයේ වැඩ ඉඳගෙන බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ බෝධියට උපහාර දැක්වුවා. කළගුණ සැලකීමක් කළා. සේවන දුන්නු නිසා අපි ලෝකයේ දිහා බලන්න තමන්ට යම් තැනකට එන්න අත දුන්නු අය ඉක්මනින් අමතක කරලා දාන ලෝකයේ හිමයි කොච්චර දුර්ගුණයක්. ඒත් බුදුරජාණන් වහන්සේ බෝධියට සංග්‍රහ කළා. ඊළඟට උසස් තැනකට ආවයන් පස්සේ මට වඩා ලොක්කෙක් නේ මගේ හිත උඩෙන් කපුටිකටවත් යන්න බෑ කියන උදඟු වෙන ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ පස්වෙනි සතියේදී අනේ මට ගුරුවරයෙක් ඕන මට වැඩිහිටියෙක් ඕන කවුද මට ගුරුවරයා මගේ වැඩිහිටියා කවුද හෙව්වා හොයා ගන්න නෑ ධර්මයේ ගුරුවරයා බවට පත් කරගත්තා. බලන්න උන්වහන්සේගේ අනතිමානී ගුණේ නිහතමානී ගුණේ. ඊළඟට උන්වහන්සේ බැලුවා අනේ මට මේ බුදු පදවියට පත් වෙන කවුද පිහිට උනේ කවුද උපකාර උනේ. උසස් තනතුරකට ඇවිල්ලා බලනවාද ලෝකේ කවුරුවත් මට කවුද උදව් කළේ අම්මා තාත්තා පවාම පිට වෙන ලෝකයක් අපි ඉන්නේ. ඒ තුනන්සේ බැලුවා ආලාර කාලා මුද්දකාරාම්පුත් මට මොන උපකාර වෙච්චාය. අනේ එතුමේ විහිල්ල. පස්සදමහනුන් මට උපකාර වෙච්චාය. එතු කොහෙද ඉන්නේ? අන්න බර නැසෙ ඉන්නේ. බලන්න උන්වහන්සේ යදුන් ගණනාවක් පයින් මද දිවාගෙන උන්වහන්සේලා හොයාගෙන ගියා. බලන්න ලෝකේ නම් මේ වගේ තැනකට යයිද මේ වගේ තැන තනතුරකට පත් වෙච්චේ. ඊළඟට ඒ අය ප්‍රතික්ෂේප කරනවා උසෝ යවත්නි කියලා කතා කරනවා. උන්වහන්සේගේ උදව්ව පිළිගන්න සූදානන්නේ. දැන් ඔබ හිතන්න ඔබ එහෙම මට කළ උදව්වක් ගැන සිහි කරලා උදව්වක් කරන්න ගියන් පස්සේ ඔහු ඔබ ප්‍රතික්ෂේප කරනවා නම් ඔබ පිළිගන්නේ නැත්නම් ඔබ ගණන් ගන්නේ නැත්නම් එයාට උන් නැත්නම් මම මොකටද කරන්නේ කියලා හිත කෝප කරගෙන එන බවනේ ස්වභාවය. නමුත් උන්වහන්සේ පස්සේ ගමන කොහොම හරි Tamanට කළ උපකාරය සිහි කර කර ඒ අයගේ දෝෂය යටපත් කරගෙන එවැත්නි මම නුඹලාට කවදාවත් බොරුවක් කියලා තියෙනවද? තමන්ගේම සත්‍යයේ ස්මතු කරලා වුන් පසුට දමනය කරගෙන ඒ උපකාරය කළා. ඉතින් අන බලන්න අනිත් අයගේ හිත ලෝකයේ කිලුට වෙන තැන්වල උන්වහන්සේගේ කිලුට වෙලා නැහැ. ඔන්න ඒ නිසා තමයි බුද්ධ ප්‍රතිමාවක් අදත් කරනකොට නෙළුමක් මත පිහිටවන්නේ. නෙළුමක් මත බුද්ධ ප්‍රතිමාව කරවන්නේ ඒ නිසායි. හතගත් මඩ පිරි විලෙන් ඉහළ නැගි සුදු පියුමක් ලෙසිනේ. පියුම හටගන්නේ මඩ පිරි මහා අවලස්සන තැනක අපවිත්‍ර තැනක. නමුත් ඒ මල පිපිලා මඩ දිහි නොතෙවරි සුවඳ හමනමින් වැඳ වෙනවා පවතිනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මඩ පිරි වලක් වගේ මේ මිනිස් සමාජයේ හටගත්ති. එබැත් මේ මිනිස් සමාජයත් එක්ක ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව පවිත්‍රව වැඩ ඉන්න ආකාරයයි බුදු සිරිතෙන් අපට දකින්න ලැබෙන්නේ. මේ පරිශ්‍රණය ඔබ කළොත් ඔබට සැබෑ බුදුහාමුදුරුව හම්බ වෙනවා. කිලුට වෙච්ච තැනක් කය වචනේ වරදට ගිය තැනක් හොයාගන්න බැහැ. මාර්යා 6 අවුරුද්දක් පස්සෙන් ඇවිද්දා හිත කිලුට වෙන තැනක්වත් හොයාගන්න බැරුණා. කයින් වචනෙන් වරදක් තබා සිතුවිලි මාත්‍රයකින්වත් දෝෂයක් හොයාගන්න බැරි වුණා බුදු වෙන්න ඉස්සෙල්ලවත්. බුදු වෙන ඉස්සලවත් හිත කිලුට වෙන තැනක් හොයාගන්න බැරි වුණා. එතකොට එහෙමනම් එහෙම පරිශ්‍රණයක් කළොත් ඔන්න ඔබට හම්බ වෙනවා සැබෑ බුදුහාමුදුරුව. ජීවමාන බුදුහාමුදුරුව අනේකාන්තයෙන් අරහන් වේද. මඩ පිරි විලෙන් ඉහළ නැගි සුදු පියුමක් ලෙසින් උන්වහන්සේ මේ මිනිස් සමාජය තුල වැඩ සිටියා නේද වැඩ ඉන්නවා නේද කියන ලෝකෝත්තරව වැඩ ඉන්න උන්වහන්සේ ඔබට දකින්න පුළුවන්. එනිසා ඔබ ගැඹුරු ධර්මයකට යන්න කල්පනාවක් නැත්නම් බුදුහාමුදුරුව ගැන හොයන්න. බුදුහාමුදුරුව කියන්නේ කවුද? නිබඳු කෙනෙක් නේද කියලා. උන්වහන්සේගේ අරහන් ගුණය ගැන හොයන්න. සම්බුද්ධ ගුණය අවබෝධය ගැන හොයන්න. ඔබට මහත් පිළිසරණක් වේවි. ඔබ නොදන්න ශක්තිය ඔබ තුලින් මතුවේවි. ඔබ පිළිබඳව අද දවසේ අව탁සීරුවක් ඇතනම් මට නිවන් දකින්න බැහැ කියන ඒ අදහස දුර වෙලා ආවේ මට ඒ ශක්තිය තියෙනව නේද අනේ බුදුහාමුදුරුව මට පිහිට වෙනව නේද කියන අවබෝධය ලැබීවි ඒ ශාන්තියේ පිළිසරණ ඔබට ලැබුණොත් මේ ජීවිතයේ දුක් ගවා ගන්න. ඉතින් ඒ සඳහා ඔබ යන්ද විශ්වාසයන් තුල කටයුතු කරන්නැතුව සැබෑ දේ සැබෑ ආකාරයෙන් සිද්ධ කරන්නට දානෙන් සීලෙන් භාවනාවෙන් ජීවිත පෝෂණය කරගෙන ජීවිත අර්ථවත් කරගන්නට මහන්සි වෙන්න උත්සාහවත්. මගෙන් තව අසංගත යුතු දෙයක් තියෙනවා නම් හරියට කතා කළ දේ පිළිබඳ වෙලාව අහන්න තියෙන දෙයක් තියෙනවා නම් ඒ සූත්‍රය අපි මග නතර කළානේ. ඒක ඉස්සරහට කතා කරන්න ඕන අපි ඊළඟට වතාවෙත් අපමුණු වෙච්ච දවසේ. මේ වගේම මුල් කොටස ඒ ටික ඉතුරු ටික කතා කරලා ඊළඟ වගේ සාමාන්‍ය කාටන් ගැලපෙන ටිකක් දෙවනුව කතා කරමු කියලා තමයි යෝජනා වුණේ. දැන් ඒක කෙටි තැනකින් සරල තැනකින්ම ඒක ඇත්තට අමාරු දෙයක්ුත් නෙමෙයි. දැන් සූත්‍රේ ගියාගෙන යනකොට ඒක අමාරු වගේ පේන්න පුළුවන්. නමුත් සරල කරනවා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකළ යුතු දේ මොකක්ද කියන එක. ඒ කළ යුතු දේ මෙනෙහි නොකළ යුතු දේ කියන කාරණාව විවිධ වෙනවා. අපි සාමාන්‍ය දින කියලා කතා කරන සාමාන්‍ය ප්‍රතිපදාවේදී පවා අපි යහපත් මනසිකාරයන් භාවිතා කරගෙන අයහපත් දේ බැහැර කරන බවක් තියෙනවා. සාමාන්‍ය අපි පිනකේ දෙනවා කියලා කියන්නේ අයෝනිසෝ මනසිකාරයේ වැරදි මෙනෙහි කිරීම අතහැරලා හොඳ මෙනෙහි කිරීම. අපි දානයක් දෙන්න ගියා කියන තැනදී උනත් තියෙන්නේ හොඳ මනසිකාරයක්. නමුත් ඒ බඳු තැනක් ගැන නෙමෙයි මේ සන්දහස සූත්‍රයේදී කියන්නේ. ඊට වඩා එහාට ගිය යෝනිසෝ ඒ කියන්නේ එතන ආශ්‍රවක් ෂේ කරන සියලු කෙලෙස් නසන රහත් ඵලයට උරුමකම් කියන තරමේ යෝනිසෝ මනසිකාරයක් පිළිබඳව එතනදී අපිට ඒ යෝනිසෝ මනසිකාරය කියන තැනදී අපිට හම්බ වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුමක්. ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකාරෝති අපිට හම්බ වෙන්නේ මේ දුකයි නේද කියලා මෙනෙහි කරන තැන. මෙතන නේද සමුදය, මෙතන නේද නිරෝධය, මෙතන නේද මාර්ගය කියන තැනෙන තරක් තියෙනවා. මේක හිතලා ගන්න එකක් නෙමෙයි. මේ බුදුදහමේ යථාර්ථයේ දර්ශනයට එනකොට මෙහෙම මෙහෙම තියෙනවා නේද කියලා හිතලා ගන්න එකක් නෙමෙයි. තැනෙන ධර්මයක් තියෙනවා. අන්නේ තැනෙන ධර්මයට එනකොට අපිට හම් වෙන මනසිකාරය තමයි දර්ශනය යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඊළඟට අපි එතනට පැමිණීම සඳහා ඒ දැක්ම දැකීම සඳහා පූර්ව වැඩපිළිවෙලකුත් තියෙනවා. ඒ වැඩපිළිවෙලේදී අපි භාවිතා කරන මනසිකාරය යෝනිසෝ මනසිකාරයක් වෙනවා. ඒක තමයි අපි සතර සතිපට්ඨානයෙන් කරන්නේ. සතර සතිපට්ඨානෙන් දැන් අපි ගත්තොත් මෙහෙම මේ කය මේ රූපය මුළු ලෝකෙම බලන්නේ සුබ වූ සුන්දර වූ වස්තුවක් හැටියට. මේ රූපයේ බොහෝ වැළුම් කරනවා. මේ රූපයට බොහෝ ආශා කරනවා. එහෙත් එහි යථාර්ථය නොදන්නා තරම්. දැන් මේ කයට මේ රූපයට ඇලුම් කරන ආශා කරන ලෝකය දන්නේ නැහැ. ඒ ඇති කරන ඒ පිළිබඳව ඇති කරගත් ඒ සංකල්පයේ මානසිකාර්ය යෝනිසෝ ගයනසෝ විතරව. ඒගොල්ලන්ට හරිම නිවැරදිම මානසිකාරයක් මෙහි කිරීමක් තමයි මේ කියන්නේ. ඒත් යථාර්ථයේ විමසන හොයන කෙනෙකුටයි ඒක තේරෙන්නේ. ඒ පිළිබඳව ඇති කරගත් සංකල්පය වැරද්දා. එතකොට දැන් අපිට ඉස්සෙල්ලාම අපි මේ සූත්‍රය ගැන කතා කරන්න කලින් සාමාන්‍යයෙන් කතා කළොත් අපි මුළු ලෝකයේම දරා සිටින තැනක් තියෙනවා. පිළිගත් සංකල්පයක් තියෙනවා. ඒ තමයි නিত্য සුඛ ආත්ම සුබ කියන හතර. අපට ලෝකය නিত্য වෙලා අපට ලෝකය සැප වෙලා අපට ලෝකය ආත්ම වෙලා අපට ලෝකය සුබයි. අපි ඉන්න තැන නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසුභයි. ඔබ නිට්ටයයි කියලා දකින දේ අනිත්‍යයි, ඔබ සැපයි කියලා දකින දේ දුකයි, ඔබ ආත්මයි කියලා දකින දේ අනාත්මයි, ඔබ සුභයි කියලා දකින දේ අසුභයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔන්න බුදුහාමුදුරුවෝ දේශනා කරන මතයක් තියෙනවා, මේ ලෝකයේම පිළිගත් මතයක් තියෙනවා. දැන් අපි මේ දෙක අතර ඉන්නේ. දැන් කොයි එකටද අපි වැටෙන්නේ? අපි දැන් ලෝකය ඇසුරු කරගෙන ඉන්නේ. දැන් අපිට තියෙනවා ඒක ඇත්තද මේක ඇත්තද කියලා හොයලා බලන අවධිය. බුදුරජාණන් වහන්සේ කළ දේශනාව හරියද, ලෝකයේ තියෙන පිළිගැනීම හරියද? අපි හොයලා බලනවා නිට්ටයද නිට්ටයද, දුකද සත්‍යද, ආත්මද අනාත්මද, සුභද අසුභද. මේ හතර පිළිබඳව සොයා බලන වැඩපිළිවෙල තමයි සතිපට්ඨාන. සතිපට්ඨාන. දැන් කායानुපස්සනාවේද කියන්නේ ලෝකයේම සුභයි කියලා ගත්ත දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුභයි බලන්නේ ඇත්තද කියලා. දැන් අපි ඒකයි කරන්නේ, මේ කය දිහා බලන ඇත්තටම මේක සුභද? මතු පිටින් බැලුවාම හරි ලස්සනට පේනවා. අපි බලන මේ ලස්සනට පේන දේ මොනවද තියෙන්නේ? ලිහලා බලනවා. කටහැරලා බලනවා. මොනවද තියෙන්නේ කියලා. බලනකොට අපිට හම්බ වෙන්නේ මොනවද? කෙස්, ලොම්, නිය, දත්, හම, මස, නහර, ඇද, ඇටමිදුළු, වකුගඩු, බඩවැල්, සෙන්සතු, මල මුත්‍ර මේවා. තේරෙනවා ලෝකේ ගත්ත අදහස් ඉවරක් තියෙනවා. මේ බඳු දෙයක් ඇති තැනක නෙමෙයි සුභ සංකල්පය ඉපදලා තියෙන ලස්සනයි කියලා පෙන්නලා තියෙනවා. ඇත්තනම් මේ එකක්වත් ලස්සනයි සුභයි කියලා ගන්න පුළුවන් දේවල් නෙමෙයි. එහෙනම් මේ බඳු තැනක කොහොමද මේ ලස්සනයි සුභයි කියන ආත්ම සංකල්පය උපන්නේ? කොහොම අපිට ප්‍රශ්න අර්ථයක් හම්බ වෙනවා. කොහොමද මේක උනේ? මේ බඳු පිළිකුල් දෙයක් ඇති තැනක, මේ බඳු අසුභ අසාර දේ ඇති තැන කොහොමද මේ ලස්සනයි සුභයි ආත්මයි මමයි මගේ කියන මේ සංක වැරදි සංකල්පයක් නේද? කොහොමද මේ වැරදි සංකල්පේ හටගත්තේ? අන්න හොයන්න දිගින් දිගට යන පරිශ්‍රණයක් හම්බ වෙනවා, අපිට පාරක් හම්බ වෙනවා. කය ගැන බලනකොටම හම්බ වෙනවා මේකේ තියෙන යථාර්ථය. මේක එනෝනින් බලනකොට තේනවා මේව නම් ලස්සනයි සුභයි කියලා ගන්න, මම කියලා ගන්න, තුරුලට ගන්න, දූතට ගන්න වටින දේවල් නෙමෙයි. එන් කරලා බැලුවහම මේ අසුචි කියලා කියන්නේ දෝතට අරගෙන සිප වෙලඳ ගන්න දෙයක් නෙමෙයි. මුත්‍ර කියන්නේ දෝතට අරගෙන සිප වෙලඳ ගන්න සංකර ගන්න දෙයක් නෙමෙයි. චරව සොතු කියන්නේ දෝතට අරගන්න සිප වෙලඳ ගන්න වටින දෙයක් නෙමෙයි. පිළිකුල් දෙයක් බව පේනවා. කබ කඳුළු කියන්නේ සොතු දිය කියන්නේ දෝතට අරගන්න වෙලඳ ගන්න වටින දෙයක් නෙමෙයි. දහදිය කියලා කියන්නේ සිප ගන්න වටින දෙයක් නෙමෙයි, දෝතට ගන්න දෙයක් නෙමෙයි. බඩවැල් කියලා කියන්නේ ලේමක් කියලා කියන්නේ සරල කියන්නේ නාසයට ලං කරගන්න, දෝතට ගන්න, තුරුලට ගන්න දෙයක් නෙමෙයි. ඒත් තිබඳු ඈතට කරන දේ මේ පුද්ගල සංඥාවෙන්, සත්ත්ව සංඥාවෙන් වෙහිච්ච ගමන් මේ ළඟට අරන් තියෙනවා. අපි මේ තවත් විදිහකින් සත්වේ කියලා, නෝන කියලා, මහත්තයා කියලා, දුව කියලා, පුතා කියලා, අම්මා කියලා මේ පුද්ගල සංඥාවෙන් මොනවද අරන් තියෙන්නේ? මේ ටිකම නේද? එහෙනම් අපට තේරෙනවා, එහෙනම් ලෝකයේ අයෝන්සු මනුෂ්‍යාරය තියෙන වැරදි විදිහේ මෙනෙහි කිරීමක් තියෙන, වැරදි විදිහේ පිළිගැනීමක් තියෙන. කොහොමද මේක වෙන්නේ? අන්න හොයලා ඉතිවත් කරගන්න. ඒ සඳහා මූලික විමර්ශනය තමයි අපි කායනපස්සනාවේදී අපි හඳුනා ගන්න අයෝන්සු මනුෂ්‍යාරය, අයෝන්සු මනුෂ්‍යාරය කියන්නේ. මේ මෙන්න මේ බඳු තැනක් ඇති තැනක මේ වටිනා දෙයක් කියලා, ලස්සන දෙයක් කියලා ලෝකයා දකිනවා. එහෙනම් ඇත්ත මේකනම් එබඳු තැනක ලස්සන සුන්දර දෙයක් දකින එක හරි දැකීමක්ද වැරදි දැකීමක්ද? ඒ කල්පනාව හරිද වැරදිද? අන්න අපි විසින්ම මෙනෙහි කරගන්නවා, අපි විසින්ම තේරුම් ගන්නවා. ඇත්ත හොයලා බලලා, මල්ල ලිහලා බලලා. එහෙනම් මේබඳු තැනක් ඇති තැන මහවටිනා දෙයක් කියලා මලාගත්ත දේ සංකල්පයක් නේද? දෘෂ්ටියක් නේද? හිතින් හදාගත්ත එකක්. ඒක මිත්‍යා දෘෂ්ටියක් නේද? ඒක අයෝනිසෝමනසිකාරයක්, නිත්‍ය සංකල්පයක් නේද? එහෙනම් ඒසේ නොබැලිය යුතුයි නේද? එහෙනම් මේ දිහා බලන් තියෙන සම්මා සංකල්පෙ මේ ආකාරයෙන් නිත්‍ය සුඛ ආත්ම සුභ කියන මේ ඔක්කොම විමසීම සහ බලලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සැබෑවක්මයි ලෝකේ. ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූක්මයි කියන එක හම්බ වෙනවා අපිට ඒ උත්තරේ.
එහෙනම් අපිට ඊළඟ ප්‍රශ්නයක් එනවා. ඒක බැලුව පමණකින් අපි ගෙවුනේ නෑ, නිවුනේ නෑ. එහෙනම් අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, අසුභ වූ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ බඳු ස්කන්ධයන් ඇති තැන මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා සත්පුද්ගල වශයෙන් මේ දැඩි කොට ගත්ත ගැනීම කොහොමද ඇති වුනේ? ඒ පුද්ගල සංඥාව කොහොමද හටගත්තේ? පුද්ගල භාවය, ආත්ම භාවය කොහොමද ඇති වුනේ? ඊට හේතු වෙච්ච මේ ස්කන්ධ ටික මෙබඳු නම්, මෙබඳු ධර්මතාවයක් ඇති, අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ බව ධර්මතාවයක් ඇති මේ ස්කන්ධයන් ඇති තැන කොහොමද සත්පුද්ගල භාවය ගොඩනැගෙන්නේ? මම කියන අදහස උපදින්නේ කොහොමද? මගේ කියන අදහස උපදින්නේ කොහොමද? මොකක්ද ඒකට රහස? අන්නේ රහස හමු වෙන තැන තමයි අපි සෝතාපන්න වෙනවා කියන්නේ, මාර්ගයට යනවා කියන්නේ. අපට හම්බ වෙන නිවදුසුන් ස්කන්ධයන් ඇත්තන මෙන්න මෙතන තමයි අපි ආපහු මේ උගලිය හු වෙන තැන. විවාහ ජීවිතය ගැන සාර්ථකත්වයේ කතා කරනකොට අපි සාකාව නිසා දහම කියන එක අපි හැබෑවට හරි තැනින් ගත්තා. මේ ජීවිතයේ කියන්නේ මේකට අදාළ කාරණාවක් නෙමෙයි. සුද්ධෝදන රජුගේ රහස්නේ කියද? ඒ වගේ අනාගාමී විචාය විසාර්ථ පාසකතුමා අනාගාමී වෙලා ගෙදර ඉදී. ඒක අවශ්‍යතාවයේ තියෙන්නේ ධර්ම කියන එක අපි ධර්ම දන්නවා කියලා කියන්නේ මේ ලෝකේ යම් ඇත්තක් දන්නවා. දැන් රූපය අනිත්‍ය බව, අසුභ බව දන්නවා වෙන. අසාර දුක තිරසපත්. දැන් ඒක දැනගත්තා කියන තැන නෙමෙයි මාර්ගය කියන්නේ ධර්ම කියන්නේ. අපි ඒක හොයන්නේ මෙන්න මේ ලෝකයේ තියෙනවා සත්‍ය කුත්ලාත්ම කියන සංකල්පය. මේ අදහස ආවෙ මෙතනයි අපි බැඳිලා ඉන්නේ. මම මගේ ආත්මය කියන එක. මෙතන මොකක්ද කියලා තියෙන්නේ? මම මගේ කියන අදහස කොහෙන්ද ආවේ? කොතනද ඇවිල්ලා තියෙන්නේ? ඒකට ඇත්තටම මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්න පුළුවන් තරම් දෙන්නේ තියෙන්නේ. මොන අපි මෙල බලන රූපය ගැන හොයනවා. හොයනකොට අපිට හම්බ වෙන්නේ අසුභ අසාර දුකන පිළිපොල් දෙයක් රූප කියලා. එහෙනම් මේ බඳු තැත් බලන වේදනාව මොකක්ද? සංඥාව මොකද්ද? මේ එකින් එකට බලාගෙන එනකොට මේ ස්කන්ධ පහම මම වගේ මගේ ආත්මය කියලා ගන්න. හැබැයි ඒ හසු වුණත් මේ ධර්ම දෙයක් නෙවෙයි. මේ බඳු අනිත්‍ය දුක්ඛ අනාත්මස්සෝ දී ඇති තැන කොහොමද සත්පුද්ගලාත්ම මම වගේ මගේ ආත්මය කියලා අන්න උපදින තැන දැක්කා කියලා කියන්නේ ධර්ම දෙයක් කියන තැන. එතනයි අපි දන්නවා කියලා කියන්නේ. එතකන් අපි තාම පරිශන අවදී සොයන අවස්ථාව. සොයනවා කියන තැන විවාහයක් ලැබුණාම දැන් අපිට යම් තැනකට යන්න ඕන. යන්න අපි වාහනයක නැගලා යනවා. වාහනේ යන්න බැරි වෙයි වාහනේ කැඩුනොත්. කැඩුණු තැන ඇදුවොත් යස්සා කැඩුණු තැන කොහොම හරි මේ වාහනේ ගෙනියන්න බලනු බෑ. ඊළඟට මේක හදන්න ඕන. හදන්න නම් කැඩුණු කොහෙද කියලා හොයාගන්න ඕන මිස්සෙන්. හදනවා කියන කාරණාව හම්බ වෙන්නේ නැහනේ කැඩුණු තැන හොයාගන්නටුව. පුළුවන් ද කාටවත් එන්නේ? වාහනේ බොරටි කැරලා බලන්න ඕන කොහේද කැඩිලා තියෙන්නේ කියලා හොයන්න ඕනනේ. එතකොට මේ හදනවා කියන කාරණාව එන්නේ හොයාගත්තට පස්සේ. එතකොට පළමුවෙන් අපි කැලලින් කැලල පරීක්ෂා කරලා බලනවා මොකද්ද කියලා. ඔන්න අපි හඳුනා ගන්නවා යම් තැනක් මෙන්න ෆ්ලැට් ප්ලේට් එක කියලා. එහෙම නැත්නම් පියබොක්ස්. වැරද්ද හඳුනා ගන්නවා. දැන් ඔන්න මෙතනයි කැඩිලා තියෙන්නේ කියලා දැනගෙන දැක්ක කෙනා එයා දන්නවා දැන් මට මේක හදන්න පුළුවන් බැරිද? දැන් එයා කැඩිච්ච තැන බලලා එයා තීරණය කරන මේක හදන්න නම් කාලය අතුරෝන, ලාභය අතුරෝන, කාලයක් අත්වන, අඩුවක් අත්වන උපකරණ ටික ඔක්කොම ටික අවශ්‍යතා ටික එනවා. මේ ටික ගලවලා දාගන්න උපකරණයක් ඕන. ඒක ඇතුළට රින් ගන්න බෝඩි කැලලක් අත්වන මේ අවශ්‍යතා ටිකත් ඔක්කොම එකවරම විතර නැගෙයි. දැන් යා අවශ්‍යතාව ටික ඔක්කොම සම්පූර්ණ කරගෙන තමයි වාහනේ ඇතුළට යන්නේ. දැන් අර නට් එකක් හරි බුරුල් කරනවා නම්, මෙතෙන් හෝ තට්ටු කරනවා නම්, එතනට කිව යුතුයි හදනවා කියලා. එතෙක් හොයාපු අවස්ථාවට අපි හදනවා කියලා කිව්වොත් හරියද? එහෙනම් අපි මේ විදර්ශනා කරනවා කියන මේ ස්කන්ධ සතර ප්‍රතිපත්තණේ වඩනවා කියන අවස්ථාව හදනවා නෙමෙයි හොයනවා. හොයලා අපි හොයා ගන්න ඕන වැරද්ද කුණේද තියෙන්නේ. ඇයි මේ අපි මේ සතර දුක් විඳින්නේ? ඒ හොයන අවස්ථාවයි සතරද. අද දවසේ අපි සතර ප්‍රතිපත්තණේ දාගෙන තියෙනවා හදනවා කියන දේ. ලෝකේ වැරද්දක් කරගෙන තියෙන බුදුහාර වල දර්ශනේ හොඳ හරියට පරිපෙන්නලා තියෙනවා. ඉස්සෙල්ලම නම් අපිට පෙන්නලා තියෙනවා හොයන්නේ. දැන් අපි නැති කරන්න හදන්නේ මොකද්ද? තණ්හාව. තණ්හාව නැති කළොත් නිවන කියලා ගන්න. නිවන් ලබන්න කියලා අපි මොකද කරන්නේ? භවනා කරනවා. තණ්හාව නැති කරන්න නම් තණ්හාව කොහෙද කියලා හොයන්න තු පුළුවන්. තණ්හාව නැති කරන්නේ තණ්හාව උපදින්නේ කොහෙද, තණ්හාව පවතින්නේ කොහෙද කියලා හොයාගන්න නැතුව නැති කරන්න පුළුවන්. අපි වතුර ටැංකිය ලීක් වෙලා වතුර ගලනවා නම් අපි ඉන්න තැන දැන් මේ දුකෙන් මිදෙන්න නම් අපි මොකද ඉස්සෙල්ලා කරන්නේ? අපි ටැංකිය ලීක් හදන්න කියලා වෙන තැනක කලස්තරාල වල හරියන්නේ නැහැ. දැන් අපි හොයන්න ඕන මේ කොහෙන්ද මේ වතුර ගලන්නේ? පයිපයක් ගැලවිලාද, ටැංකිය ඉල් වෙලාද, මොකද කියලා හොයන්න එක. හොයාගෙන හොයාගෙන යන්න ඕනේ. යනකොට ඔන්න අපිට හම්බ වෙනවා වතුර කාන්දු වෙන තැන. වතුර කාන්දු වෙන තැන දකුණ ඒ දකුණ කෙනා නොනැති කෙනෙක් නම් යාට තේරෙනවා මේක ලොකු කාන්දුවක්. මේකට නිකන් පිටින් මොන හරි ගාලා වල හරියන්නේ නැහැ. ස්ටොප් ලීක් ගාලා හරියන්නේ නැහැ. ඒක වතුර ඉස් කරලා එන්ජින් වීලේ නැරලා තවත් එකක් පළදු කරලා මෙන්න මේ විදිහේ බදාමයක් මේකට යොදලා තමයි මේක හදන්න වෙන්නේ කිය. හදන හැටිත් හදන ක්‍රමෙත් වෙනවා. ඔන්න දැන් යා ලීක් වෙන බව දන්නවා. ලීක් වෙන්නේ කොතනින්ද කියලා දන්නවා. වතුර කාන්දු වෙන තැන දන්නවා. කාන්දුව නැති කරන්න ඕන කියලා දන්නවා. නැති කරන්න ඕන ක්‍රමෙත් මෙහෙමයි කියලා දන්නවා. දැන් යාට සතර නුවණක් තියෙනවද? දැන් වතුර කාන්දු වෙලා මඩ වෙනවා කියලා දන්නවා. මඩ වෙන්නේ මේ කාන්දු නිසා කියලා දන්නවා. දැන් මේ කාන්දු වෙන ලීක් එක දැන් හදන්න ඕන, මේ පැච් එක වහන්න ඕන කියලා දන්නවා. දැන් මේ පැච් එක වැළුවොත් ලීක් එතනින් කාන්දු වෙන්නේ, කාන්දු වෙන්නේ නැත්නම් අතෝ මඩ වෙන්නේ නැහැ කියලා දන්නවා. එහෙනම් දැන් මේ දැනුම විතරක් මදි, මේක වහන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. එතකොට එයාට දැනුමක් තියෙන්න ඕන මේක හදන්න වතුර හින්දවන්න ඕන. මේ වේලෙන්නේ තවත් ටිකක් පළදු කළා. මෙන්න මේ බදාමයේ මෙතනට යොදන්න ඕන. එතකොට එයා දන්නවා හදන හැටි. මඩ වෙච්ච බවක් දන්නවා, මඩ වෙන හේතුවක් දන්නවා, මඩ වෙන හේතුව නැති කරන්න ඕන කියලා දන්නවා. ඒ හේතුව නැති කරන්නේත් මෙහෙමයි කියලා දන්න කෙනා ඔන්න බිමට ඇවිල්ලා අවශ්‍ය උපකරණ ටිකක් අරගෙන දැන් කී ඉස්සරලා ගිහිල්ලා හදනවා කියන කාරණාව හම්බ වෙන්නේ අනිදා. ඕක තමයි මම අර සත්‍යඥාන කුත්‍යඥාන කියලා කිව්වේ. මේ සතර දැනුමින් තොරව ක්‍රියාවක් හම්බ වෙන්නේ නැහැ කියලා කිව්වේ. එතකොට දැන් ටැංකිය හදනවා කියන කාරණාව හම්බ වුණේ හතර දැනුමක් ලැබුණාට පස්සේනේ. ඒ වගේ අපිට ඉස්සෙල්ල කරන්න වෙනා මෙන්න මේ සතර දැනුම ලැබීම උදෙසා යමක් කරන්න ඕනේ. ටැංකිය ලීක් එක හොයන්න මහන්සි වුණා වගේ අපි හොයන්න ඕන තණ්හාව උපදින්නේ, තණ්හාව හටගන්නේ කොහේද කියලා. හොයාගෙන යනකොට ඔන්න අපිට හම්බ වෙනවා තණ්හාව උපදින්නේ මෙන්න මෙතන. මෙතනයි උපදින්නේ. එහෙනම් මෙතනටයි පිළියම. මේක දකින්නකොටම පිළියමක් වෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕන පිළියම? අර ටැංකියේ ලීක් එක දකින්නකොටම යාට ආවනේ මේක පිටින් ගාලා හරියන්නේ නැහැ. ටැංකියේ හිස් කරලා වේලලා මේකේ බදාමිය මේකට යොදන්න ඕන කියන අදහසක් ආවනේ. ඒ වගේම මෙන්න මේ ධර්ම දකින්නකොට යාට ඒ මොහොතේ වෙන මේකට කල යුතුයි. අන්න සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධ මාර්ගය උපන්න කියන්නේ. කෘත්‍ය සතර දැනුම. අන්නේ සතර දැනුම කියන අවස්ථාවට එන තැන තමයි මම කියාගෙන ආවේ. බොහෝ දෙනාගේ තවත් ශ්‍රද්ධාව වර්ධනය වීම පිණිස. ඒක පොඩ්ඩක් අපි දාන්න වෙන දුක කියන්නේ දුකට හේතු මේක හේතු නැති කර නැති කරන්නේ මෙන්න මෙහෙම. කියන ක්‍රමෙත් එක්කම අපිට ආපු දවසට තමයි අපි දර්ශනය ශ්‍රීලංක දවස් පුරාම පුරුමතේ දේ සිද්ධ කරගත් උදාහරණ. ජාති ජරා ව්‍යාධි මරණ ආදී සතර දුක් විවාහ ලැබෙන සමාධි නියුතුම් කින් කමනේ මුතේ පතං කල්යනා මිත්‍රාස්සේ සද්ද. මතු දිනක බුදු වෙන ආරි මෛත්‍රී නාතු නිරෝෂකම් නේතු බුදු. මෞපිය සහෝදර ගුරුවරුන් ආපුත්‍රාදී සකල නාතිමත් මෑණියන් මෙතුළු දාප හැම දිනකට ලස්සේ කුමන බලියුම් සතර බලේ. සර්වත සාන්ති සහනේ සංචිත එරේ යන යම් තාක්ෂ සූතමාන පසින් සම රෝග පීඩා වන්දාදන සීනි සම්මිතාපචායි ආයුරා රෝග්‍ය සම්පත්‍ති සංඝ සම්පත්‍ති පිළිබඳව ඇත්තටම ඒවා බොහෝ දෙනෙකුට මේ මාතේ මූලික පියවර මූලික පඩිය එනිසා අවශ්‍යතාවය නුනත් ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් ඒබඳු දෙයට යම් විදක් සබනේක පටිනාකමක් තියෙනවා. නොදන්න නොතේරෙන කෙනෙකුට මේ වඳින නමස්කාරයේ පවා මට්ට කුන්දිනේ කියන අසරණ දරුවා බුදුහාමුදුරු ගැන කිසිවක් නැහැ. ඒ නිසා මේ කිසි සද්ධර්මයක් නොතේරෙන කෙනෙකුට උනත් ඊළඟට ඒ පැත්තින් මිනිස්යන්ට වෙන අපත ඒ අනිත් පැත්තෙන් ගත්තහම නිතර එබඳු පින්කම් වලට කැමති එබඳු පින්කම් කරනකොට එබඳු පින්කම් වල යෙදෙනකොට යම් යම් සම්මාදිටික දිව්‍ය දේවතාවුරු කිරිස් තාන ඇසුරු කරනවා. එහෙම ඇසුරු වෙනකොට සහත් පිළි මාර භූත ත්‍රේත පිසාචයන්ගේ බලපෑමත ගාකුරට අවම ඒ අයට ඉන්න බැරි තැනක් වෙනවා. තිරියන්ගේ බලගතු සම්දිසා එබඳු ඇති වෙන අදෘශ්‍යමාන නිහී බාධක මගේ හැරීමේ අලෝ වශයෙන් ආනි සංසයක් හැටියට ලබන්න පුළුවන්කම තියෙනවා. ඊට වඩා වැඩි බුදුහාමුදුරු කවුද කියලා සිහි කරගෙන යමක් අය අය වෙන්නේ මේ අවස්ථාව සලසන කරුණාවෙන් ඒ සඳහා මඟ පෙන්වලා ඒ අය එතනින් පටන් අරගෙන ඉදිරියට ටික ටික හාමුදුරු කියන්නේ කවුද කියලා පෙන්වා දෙමින් පරිනිර්වාණයට පත් වෙන මොහොතේ දිව මලින් දිව පූජාවෙන් මට කවුරු හරි පූජා කරනවා නම් සෝසක් කරෝති කර කරෝති ආනන්ද මට කවුරු හරි නිවැරදිව පූජා කළා වින් මට උපකරමවත ලෝකෙ නෙවෙයි ජීවත් වෙන සම්මත ලෝකෙනේ.